नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। कथञ्च भिक्खवे भिक्खु वेदनासु वेदनानुपस्सी विहरति। इद भिक्खवे भिक्खु सुखं वा वेदनं वेदियमानो सुखं वेदनं वेदियामीति पजानाति। दुःखं वा वेदनं वेदियमानो दुःखं वेदनं वेदियामीति पजानाति। अदुःखमसुखं वा वेदनं वेदियमानो अदुःखमसुखं वेदनं वेदियामीति पजानाति। ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, අපි අද දිනේදී මේ පවත්වන්නේ වේදනානුපස්සනාව ගියේ පහුගිය ටිකේ කරාගෙන ආවා. ඒකේ වේදනානුපස්සනාවේ 3 වෙනි දිනේ, ඒ වගේම මේ ධර්ම දේශනා මාලාවේ 19 වෙනි ධර්ම දේශනාවටයි අද මේ සවන් දෙන්නේ. එහෙමනම් අපි 17 වෙනි ධර්ම දේශනාවත් 18 වෙනි ධර්ම දේශනාවෙත් සාකච්ඡා කරපු කරුණු ඉතාමත්ම කෙටියෙන් මතක් කරන්නම්. අපි 17 වෙනි ධර්ම දේශනාවේදී වේදනානුපස්සනාව පටන් ගත්තා. මේ අපි සතර සතිපට්ඨානේ අරමුණු කරගෙන තමයි මේ භාවනා ධර්ම දේශනා මාලාව කරගෙන යන්නේ. ඒකට වේදනානුපස්සනාවේ හඳුන්වා දීම අපි පටන් ගත්ත 17 වෙනි ධර්ම දේශනාවේදී. එතකොට අපි බැලුවා ඇයි අපි මේ වේදනානුපස්සනාව වඩන්නේ කියලා. එතකොට මේ කෙනෙක් මේ අපි හැම කෙනාගේම එකම අරමුණ නිවන කියන එක. එතකොට නිවන් දකින්න පළවෙනි පියවර තමයි මේ සෝවන් ඵලය, නැත්තම් මේ මුල තියෙන සංයෝජන තුන දුරු කරගන්නවා කියන එක. එහෙමනම් මේක දුරු කර ගැනීම සඳහා මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසම කියන මේ සංයෝජන ධර්ම දුරු කර ගැනීම සඳහා මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. එතකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මිනිත්තේ සැප ආත්ම සුභ සංඥාවට සක්කාය දිට්ඨිය කියනවා කියලා අපි තේරුම් ගත්තා. එතකොට මේ පංච උපාදානස්කන්ධේ, නැත්නම් මේ උපාදානි වුණු පංචස්කන්ධේ මොනවද? මේ පංචස්කන්ධ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක. එතකොට මේ කායානුපස්සනාව අපි වැඩනකොට, මේ කමඨහංක වඩනකොට අපි ඉස්සෙල්ලාම කය පිළිබඳව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් ගත්තා. ඒ වගේම බාහිර තිබෙනා වූ සියලුම රූප ගැන, නැත්තම් මේ ඇහැට අහුවෙන වර්ණ මේ රූප ලෝකේ, කනට අහුවෙන ශබ්ද ලෝකේ, නහයට අහුවෙන ගන්ධ ලෝකේ, දිවට අහුවෙන රස ලෝකේ, කායට අහුවෙන ස්පර්ශ ලෝකේ, මනසට අහුවෙන සිතුම් ලෝකේ කියන මේ ලෝක 6 පිළිබඳව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ කාය පිළිබඳව අවබෝධ කරගනිමින් කායානුපස්සනාව වඩමින් මේ සියල්ලගෙම ලෝකෙම පිළිබඳව අපි අඳුරන මේ ලෝකෙම පිළිබඳව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් ගන්න උත්සාහ කරා. ඊළඟට අපට තියෙන්නේ මේ වේදනාව පිළිබඳව තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට කාය පිළිබඳව 4 ආකාරයකටත්, වේදනාව පිළිබඳව 4 ආකාරයකට සක්කාය දිට්ඨි තියෙනවා කියලා කිව්වා. එතකොට මේ කොටස් පහේ එකකට 4 බැගින් 20ක් තියෙනවා කියලා කිව්වා. එහෙමනම් යම් කෙනෙක් සක්කාය දිට්ඨි දුරු කරගන්නවා නම් මේ පහම පිළිබඳව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් ගන්න වෙනවා. එහෙමනම් අපි ඒක නිසායි අපි මේ වේදනානුපස්සනාව ගැන මේ විදිහට සාකච්ඡා කරන්න කියලා අපි තේරුම් අරගෙන තවදුරටත් බැලුවා. අපේ තියෙනවා මේ වේදනා තුනක්. ප්‍රධාන වශයෙන් වේදනා තුනක් තියෙනවා. මොකක්ද? සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා. එතකොට අපි මේ පළවෙනි දේශනාවෙදිම ඉගෙන ගත්තා මේ සැප වේදනාව කියන එක විපරිණාම දුක්ඛතාවෙකින්. දුක් වේදනාව කියන එක දුක්ඛ දුක්ඛතාවය. ඒ වගේම අදුක්කම සුඛ වේදනාව කියන එක මේ යථාභූත ඥාන දර්ශනීයට පැමිණෙ නැති, සම්මා දිට්ඨියට පැමිණෙ නැති කෙනෙක් තුල ඇති වෙන්නේ සංඛාර දුක්ඛතාවය කියන එක. මොකද එතන අවිද්‍යාව තියෙන නිසා. ඒ සැපත් නැති වුණත් දුකක් නැති වුණත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ නෙවෙයි එයා මේ ඇති වෙන වේදනාව දිහා දකින්නේ. ඒ උපේක්ෂාව සාමිසු උපේක්ෂාවක්. ඒ කියන්නේ කෙලෙස් සහිත උපේක්ෂාවක්. නිරාමිසු උපේක්ෂාවක් වෙන්නේ නැහැ. ඒක නිසා යාට සංඛාර දුක්ඛතාවය කියන එක ඇති වෙනවා. ඒ වගේම අපි කතා කරා සැප වේදනාව නිසා රාග අනුශය කියලා මේක ඉතුරු වීමක් තියෙනවා, භවයේ සකස් වීමක් තියෙනවා, ඉදිරියට ගෙනියන්න දෙයක් ඉතුරු වෙනවා. ඊළඟට දුක් වේදනාව නිසා පටිඝ අනුශය කියලා දෙයක් ඉතුරු වෙනවා. අදුක්කම සුඛ වේදනාව නිසා අවිජ්ජා අනුශය කියන දෙය ඉතුරු වෙනවා. එහෙමනම් මේ වේදනා තුනම අපිට මේ භවයේ සකස් කරලා තමයි අවසාන වෙන්නේ, මේ සම්මා දිට්ඨියට පැමිණිච්ච නැති කෙනාගේ. එහෙමනම් අපි 18 වන දේශනාවේදී, දෙවන දේශනාවේදී මේ වේදනානුපස්සනාව පිළිබඳව කරපු ඒ දෙවන දේශනාවේදී අපි තවදුරටත් මේක පරීක්ෂා කරලා බැලුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සැප වේදනාව දිහා බලන්න, පජානාති හොඳින් බලන්න, සිහියෙන් විමසලා බලන්න කියලා. දුක් වේදනාව පිළිබඳව, අදුක්කම සුඛ වේදනාව පිළිබඳ මේ තුනම දිහා බලන්න කියලා. එතකොට එහෙමනම් අපි ඒක තමයි දෙවෙනි දවසෙත් කරේ. එතකොට අපි මේ වේදනාවල ප්‍රභේද බැලුවා ටිකක් විස්තර ඇතුව. එතකොට සැප වේදනාව කියන එක ඇති වෙන්න පුළුවන් සාමිසව සහ නිරාමිසව. ඒ කියන්නේ කෙලෙස් සහිතව ඇති වෙන්නත් පුළුවන්. නිරාමිසව මේ මාර්ගයේ වඩනකොට අපි කියන පංචකාම පැත්තෙන් නැතුවත් සැප වේදනාවක් ඇති වෙනවා. සමාධි ස්වභාව වලින් එහෙම. ඊළඟට දුක් වේදනත් ඇති වෙන්න පුළුවන් සාමිසව සහ නිරාමිසව. උපේක්ෂා වේදනත් ඇති වෙන්න පුළුවන් සාමිසව සහ නිරාමිසව. ඒ වගේම මේ සැප වේදන ඇති වෙන්න පුළුවන් කායිකව සහ මානසිකව කියලා දෙආකාරකින්. දුක් වේදනාවත් ඇති වෙන්න පුළුවන් කායික සහ මානසික කියලා දෙආකාරකින්. උපේක්ෂා වේදනත් ඇති වෙන්න පුළුවන් කායික සහ මානසික කියලා දෙආකාරකින්. ওই විදිහට මේ වේදනාවේ ප්‍රභේද අපි චුට්ටක් ඉගෙන ගත්තා. ඊළඟට තවත් අපි සාකච්ඡා කරා මේ ඕග හතර කියලා. අපි ඕග හතරකට අහු වෙලා යනවා කියලා මුලින්ම පටන් ගත්තනේ මුල් ධර්මදේශනාව මාලාව ආරම්භ කරනකොටම. ඒ ඕග හතර තමයි කාමෝගය කියලා කියන්නේ මේ පංචකාමයන්ට තියෙන කැමැත්ත. පංචකාමයන්ට කැමැත්ත කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා ඇතිවෙනා වූ ඒ සැප වේදනාවට තියෙන කැමැත්ත තමයි මේ පංචකාම කියලා කියන්නේ. ඊළඟට තවත් දුරටත් අපි මේ සමාධි භාවනා සූත්‍රය අනුව මේ සැප වේදනාවක් එනකොට තමා තුල සිදුවෙන ක්‍රියාව ඉගෙන ගත්තා. අභිනන්දති, අභිවදති, අච්චෝසාය, තිට්ඨති කියන ආකාරයට මේ විදිහට භවය සකස් වෙනවා කියලාත් අපි තේරුම් ගත්තා. එතකොට මේ විදිහට සිදුවෙනකොටම භවය සකස් වෙනවා. භවපච්ච ජාති, ජාතිපච්ච ජරා මරණ, මේ විදිහට මේ සියලු දුක් සකස් වෙනවා. එහෙමනම් මේ වේදනාව කියන එක මේ සංසාරෙ දිගට දිගට ගෙනියන්න උපකාර වෙන ධර්මයක් තමයි මේ වේදනාව කියන එක. ඊට පස්සේ අපි තවදුරටත් පරීක්ෂා කරලා බැලුවා මේ අභිනන්දනය කරන්නේ, අභිවදිත, අජ්ජෝසය, තිට්ඨි කියන මේ සියලු ක්‍රියා සිදුවෙන්නේ සැප වේදනාවක් තුලයි. ඒ සැප වේදනාව අපි තවත් පරීක්ෂා කරලා බැලුවා. එතකොට අපි දැක්කා ගිය දේශනාවේදී අපි පරීක්ෂා කරලා බලනකොට අපි තේරුම් ගත්ත දෙයක් තිබුණා. මොකක්ද? අපිට යම් දුකක් තියෙනවා නම්, කායිකව හෝ මානසිකව යම් දුකක් තියෙනවා නම්, ඒ දුකෙන් නිදහස් වෙනකොට අපි ඒක දැක්ක සැප වේදනාවක් විදිහට. අපි එකින් ගොඩක් දේවල් පරීක්ෂා කරලා බලලා තමයි මේක තේරුම් ගත්තේ. එහෙනම් කයේ ඇතිවෙන දුකක් හෝ සිතේ ඇතිවෙන දුකක්, කයේ ඇතිවෙන දුකක් සමහරට ඉරියව්වක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බඩගින්න පිපාසය කියන දෙයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ඇති වුණ අසූචි පිටකිරීම, මූත්‍රා පිටකිරීම කියන දෙයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ඇති වුණ ශාරීරිකයේ සීතල රස්නේ නිසා ඇති වුණු පීඩාවක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඒ තිබුණු පීඩාවෙන් නිදහස් වෙනකොට අපිට සැප වේදනාවක් විදිහට තේරුණා. ඊළඟට මනසක් තියෙනවා, මනසෙත් තියෙනවා ප්‍රශ්න. මනස අපි කිව්වා රාගෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මෝහෙන් ගිනි ගන්නවා කියලා. නැත්තම් යම් දෙයක් ගැන ආසාවක් ඇති වුණාම මේ සිතේ ගිනි ගැනීමක් තියෙනවා. මේ ආසාව ඇති වුණාට පස්සේ මේ ඇතිවෙන ගින්දර නිවා ගන්න. මට ඒ ආස කරපු දේ අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒක ලැබෙනකොට මම ඒක සැප වේදනාවක් විදිහට දකිනවා. බොහෝ විට කායික පැත්තට වඩා මානසිකව තමයි මේ බොහෝ වේදනා සැප වේදනා කියලා පිටාගෙන ඉන්නේ. එහෙමනම් රාගයක් සංසිඳන වෙලාවේදී සැප වේදනාවක් විදිහට ඇති වෙනවා. තමන් හිතේ කුමක් හෝ යම් රසයක් හෝ යමක් පිළිබඳව ආසාවක් තියෙනවා නම් ඒ ආසාව සංසිඳන වෙලාවේදී ඒක සැප වේදනාවක් විදිහට අපට දැනෙනවා. මොකද අරකේ තියෙන පීඩනේ දැඩි වෙහෙසකාරී බව මේ සිත දවන ස්වභාවයේ ඒ අවස්ථාවේදී නැති වෙලා යනවා. අන්න ඒ මානසිකව ඇතිවෙන අවශ්‍යතාවය නිසා ඇතිවෙන මේ සිත ඒක ඉල්ලන ස්වභාවයේ ඒක ලැබුණට පස්සේ ඒ සිත පොඩි මොහොතකට තෘප්තිමත් වෙන ස්වභාවයේ අපි දැක්කේ සැප වේදනාවක් විදිහට. එහෙමනම් අපි අද දිනේදී තව දුරටත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියන මේ වේදනා දැනෙනකොට ඒක පිළිබඳව හොඳින් විමසලා බලමු කියන කොටස තමයි අපි අද දිනේ කරන්නේ. එතකොට ඊළඟ දේශනාවේදී අපි මේක විදර්ශනා භාවනා කොටසට යන්නේ කොහොමද කියන කොටස අපි කරන්න උත්සාහ කරනවා. එහෙමනම් අපි අද දිනේදී ගිය සතියේ කරපු ඒ දේශනා මාලාවම දේශනා ටිකම තවදුරටත් ඊට වඩා පියවරක් දෙකක් ගැඹුරට තේරුම් ගන්න උත්සාහ කරමු. හිතන්න බලන්න, අපි මේ සංසාරේ යන්නේ මොකක් නිසාද? ආශාද නිසා. ආශාදයක් නොතිබුණා නම් කිසිම කෙනෙක් මේ සංසාරේ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච ඉන්ද්‍රියන්ගේ ආශාදයක් තියෙනවා. හැබැයි ඒ ආශාදයට වඩා විශාල ආදීනමක් තියෙනවා. මේ පංචේන්ද්‍රයන්ගේ නැත්නම් මේ පංචකාම නිසා ආශාදයක් නොතිබුණා නම් කිසිම කෙනෙක් මේ සංසාරේ මෙච්චර දුක් විඳගෙන යන්නේ නැහැ. සතෙක්වත් ගමන් කරන්නේ නැහැ මේ සංසාරේ ආශාදයක් නොතිබුණා නම්. හරියට මේක මාළුවෙක් අල්ලන්න බිලිකොක්කේ එල්ලලා තියෙන පණුවෙක් වගේ. අපි මොකක් හරි ඇමක් දෙනවනේ, නැත්තම් මාළුව නිකන් ඇවිල්ලා බිලිකොක්කේ එල්ලෙන්නේ නැහැ. අපි මේ ආශාදෙට මේ මාළුව වගේම රැවටෙනවා. බිලිකොක්කක පණුවෙක් එල්ලලා වතුරට දැම්මාම මාළුවට ඕනේ නැහැ මේ බිලිකොක්ක එල්ලෙන්න. මාළුවට තියෙන්නේ මේ පණුව කන කැමැත්ත විතරයි. හැබැයි ඒක කනකොට යාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේ තමයි මේ බිලිකොක්කේ ඇමිනෙන එක. අන්න ඒ වගේ අපට දුක කියන කොටස ඕනේ නැහැ. අපට ඕනේ කරන්නේ මොකක්ද? මේ පංචකාමයන්ගේ තියෙන ආශාදි විතරයි. හැබැයි මේ ආශාදි ගන්න කියපුවාම අපි දන්නේම නැතුව මේ මායාවේ බිලිකොක්කට එල්ලෙනවා. කෙලෙස් වලට අහු වෙනවා. සසරට අහු වෙනවා. යම් කිසි විදිහකින් මේ මාළුව දැනගත්තා නම්, මේ මාළුවට ප්‍රඥාවක් ආවොත් මේ පණුව එල්ලෙ ඉන්නේ බිලිකොක්කක. මේ පණුව කන්න ගියොත් මම මේ බිලිකොක්කට අහු වෙනවා. මට මරණේ හිමි වෙනවා. විශාල දුකක් වේදනාවක් විඳින්න වෙනවා කියලා මාළුවට අවබෝධයක් තිබුණා නම්, ප්‍රඥාවක් තිබුණා නම් කවදාකවත් මේ මාළුව මේ පණුව කන්න යයිද? නෑ නේද? අන්න ඒ වගේ අපිට මේ පංචකාමයන් නිසා අපට සිදුවෙලා තියෙන අනතුරු, මේක නිසා ඇතිවෙන දුක, මේකේ ආදීනව පැත්ත තේරුනොත් අපි මෙන්න මේ සැප වේදනා අල්ලන්න යන්නේ නැහැ. සැප වේදනාව සැප වේදනාවක් කියලා අඳුර ගන්නවා. නමුත් අපි ඒකේ උපාදානෙ වෙන්නේ නැහැ. උපාදානෙ නොවි ඒ සැප වේදනාව ඇත්ත ඇති හැටියෙන් දකිමින් ඉන්නවා. භවය සකස් නොකර ඉන්නවා. බිලිකොක්කේ එල්ලෙන්නේ නැතුව ඉන්නවා. එමනම් මේ අවිද්‍යාව නිසයි පටිච්ච සමුප්පාද යන්නේ. අවිද්‍යාපච්චා සංඛාරා කියලා මේ අවිද්‍යාව පටන් ගන්න, අවිද්‍යාව නිසාමයි මේ පටිච්ච සමුප්පාද දිගට යන්නේ, සසර දුක සකස් වෙන ක්‍රමේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ සසර දුක සකස් වෙන ක්‍රමේනේ, සංසාරේ යන ක්‍රමේ. එහෙමනම් මේ අවිද්‍යාව දුරු වෙනත් එක්ක මොකද වෙන්නේ? අවිද්‍යායත්වේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුජ්ජಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. එහෙනම් දුක නිරුද්ධ කරන්න අපේ නිරුද්ධ වෙන්න ඕනි මොකද්ද? අවිද්‍යාව. මේ ලෝකයේ ඇත්ත ඇති හැටියෙන් දකින්න නුවණ ඇති වෙන්න ඕනි. විද්‍යාව පහළ වෙනා කියන්නේ ඒකයි. මොකද්ද මේ ලෝකයේ ඇත්ත ඇති හැටිය? අනිත්‍ය ස්වභාවේ, දුක් ස්වභාවේ, අනාත්ම ස්වභාවේ. හැම බුදු කෙනෙක්ම දේශනා කරන්නේ ත්‍රිලක්ෂණේ නැත්නම් මේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවේ. හැබැයි මේ පෘථග්ජන සත්‍ය ලෝකෙකින් හිතාන ඉන්නේ කොහොමද? ලෝකේ නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියලා. මේකට කියනවා සංඥා විපල්ලාසය කියලා, විකෘති සංඥාව කියලා. එතකොට මේ විකෘතිය තුළ ඉන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියලා. මේ තියෙන දේ නෙවෙයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒගොල්ලෝ වෙන දෙයක් හිතාගෙන ඉන්නවා, වැරදි දෙයක් හිතාගෙන ඉන්නවා. හරියට පුපුරන්න ඔන්න මෙන්න කියලා තියෙන ගිනි කන්දක් උඩ සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක් වගේ. කිසිම හැඟීමක් නැහැ. කොයි වෙලාවේ අවසාන වෙයිද, කොයි වෙලාවේ සතර පාට යයිද කියලා දන්නේ නැතුව මේ පංචකාමයන් එක සෙල්ලම් කර කර ඉන්නවා. දුකම හොයනවා, දුකම විඳිනවා, දුකම ප්‍රාර්ථනා කරනවා කියනවා මේ ඇත්ත නොදන්න පෘථග්ජන සත්‍යය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියනකොට පළවෙනියටම අපි දන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රය මොකද්ද කිව්වේ? දුක පිළිසිඳ දකින්න කිව්වා. දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කිව්වා. පළවෙනියට දුක්ඛේ ඥානං ඇති කරගන්න කිව්වා. එතකොට දුක්ඛේ ඥානං ඇති වෙනකොට මේ දුක ඇති වෙන්න හේතුව Tamanට පේන්න පටන් ගන්නවා. දුක්ඛ සමුදය ඥානං. එතකොට Tamanට තේරෙනවා මේ සමුදය නැත්තම් දුකට හේතු ඉවත් කරොත් දුක්ඛ නිරෝධය ඇති වෙනවා. මේ දුකින් නිරුද්ධ වීමක් තියෙනවා. මේ දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් කියලා. එහෙනම් දුක්ඛ නිරෝධේ ඥානං. එතකොට ඊළඟට අපිට දැනගන්න වෙනවා මාර්ගේ. ඒකට අපිට බුදුරජාණන් වහන්සේගේ උදව් ඉල්ල ගන්න වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. බුදුරජාණන් වහන්සේ මේ දුක නිරුද්ධ කරන ක්‍රමයක් කියලා දීලා තියෙනවා. එහෙනම් මේ ක්‍රමෙන් ගිහිල්ලා තමයි මෙන්න මේ දුක නිරුද්ධ කරන්න වෙන්නේ කියලා ඔන්න ක්‍රමේ හොයාගෙන යා. මේ ක්‍රමේ මාර්ගේ වඩන්න පටන් ගන්නවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. එහෙනම් අපි තව දුරටත් මේ සැප වේදනාව නිසා නම් මේ සංසාරේ අපි යන්නේ. මේ සැප වේදනාව පිළිබඳව තව දුරටත් ඉගෙන ගන්න උත්සාහ කරමු. එතකොට ඔබ හිතන්න පුළුවන් ඇයි අපි දුක වේදනාව ගැන කතා කරන්නේත් කියලා. දුක වේදනාව කියන එක කායිකව දැනෙන දුකක් නම් මේ කය තිබ්බොත් දුක දැනෙනවා තමයි. කය කියන එක හැදිලා තියෙනවා ගිරිමානන් සූත්‍රයේ ආදීනව සංඥා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ කය පිළිබඳව කියලා. බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනවෝ ඉතිමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජಂತಿ සෙය්‍යති ඉදං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ කියලා මේ විදිහට මේ සීතල නිසා, රස්නේ නිසා, බඩගින්න නිසා, පිපාසය නිසා ඔන්න ඔය විදිහට දුක් ඇති වෙනවා කියලා අපි කියලා තියෙනවා. එතකොට අපි ඒ ගිර්මාණා සූත්‍රයේදී අපි ඒක දන්නවා. මේ සංඥා ටික විස්තර කරනකොට අපිට දැනගන්න පුළුවන් ඒ ටික. එතකොට ඔය විදිහට මේ කායිකව දැනෙන වේදනාව ඒක ස්වභාවය. කයක් තිබ්බොත් මේ වේදනාව දැනෙනවා. කය එන්නෙම වේදනා ඇති කරගන්න දුක් වේදනා බොහොමයක් ඇති කරමින් තමයි මේ කය පවතින්නේ. මේ කය නඩත්තු කරන්නේ මේ දුක් වේදනා සංසිඳව සංසිඳව තාවකාලිකව නිවනිව තමයි අපි මේ ජීවත් වෙන්නේ. හැබැයි මේ මානසික ඇති වෙන දුක් වේදනා කියන ඒවා බොහෝ විට තමන්ගේ යම් කිසි දෙයක් සැපයි කියලා හිතාගෙන ඉන්නවා. ඒකට සාපේක්ෂව තමයි මේ වේදනාව දුක බවට පත් වෙන්නේ. අපි යම් දෙයකට කැමති නම් ඊට ප්‍රතිවිරුද්ධ දෙයට අකමැත්තක් තියෙනවා. එතකොට මම කැමති වූ දේ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ වූ දෙයක් ලැබෙනකොට මට ඒක දුක් වේදනාවක් බවට පත් වෙනවා. එහෙනම් මේ ඇලීම තියෙන නිසා තමයි ගැටීම ඇති වෙන්නේ. ඇලෙන්න දෙයක් තිබුණොත් ගැටෙන්න දෙයක්ත් තියෙනවා. ගැටෙන්නෙම ඇලෙන දෙයක් තියෙන නිසා. මේක හොඳට කල්පනා කරලා බලන්න. එතකොට තමන් තේරෙයි මේ සැප වේදනාවෙම අනිත් පැත්ත තමයි දුක් වේදනාව කියලා කියන්නේ කියලා. එතකොට අපි බලමු මේ සැප වේදනාව කියන එකේ කොච්චර වෙලාවක් සැප තියෙනවද කියලා. අපි හිතන්න අපි යම් දෙයක් හිතනවා මේ දේ මට ලැබුණොත් හොඳයි කියලා. මොකක් හරි දෙයක් ගැන මට ආසාවක් ඇති වෙනවා. ඒ ආසාවක් ඇති වෙලා තියෙනකොට තමන්ම හිතලා බලන්නේ ඒක තමන්ට සැපක්ද කියලා. තමන්ගේ හිතේ දැවීමක් තියෙනව නේද? හිතලා බලන්න පොඩි ළමයෙකුට බෝනික් එක කඩේ තියෙනව දැකලා ආසාවක් ඇති වෙනවා. මේ බෝනික්ක මට තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. අම්මගෙන් බෝනික්ක ඉල්ලනවා. අම්මට බෝනික්ක අරන් දෙන්න විදිහක් නැහැ. එතකොට මේ ළමයා සමහරලාට බිම පෙරලිලා අඬනවා කඩේදීම. ඇයි? ඇයි මේ ළමයා අඬන්නේ? එතකොට මෙයාට මේ හිතේ එයාගේ පුංචිකමට එයාගේ හිතේ දැවිල්ලක් ඇති වෙනවා. ගින්දරක්පත් වෙලා. ආසාව කියන ගින්දරපත් වෙලා මේ බෝනික්කවෙන් මේ. එතකොට මේක නිවා ගන්න මේ බෝනික්ක ඕනේ. ඒක නිසා එයා අඬලා හරි මේක ගන්න හදනවා. අරගෙන මේ හිතේ තියෙන ගින්දර නිවා ගන්න හදන්නේ. එතකොට අපිත් එහෙමද නැද්ද කියලා හිතලා බලන්න. පොඩි ළමයා වගේ ඇඬුවේ නැති වුණාට, පිටායට පෙන්නුවේ නැති වුණාට මේ සිතේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙනුවේ ආසාවල් ඇති වුණාම තමන් ගිනි ගන්නේ නැද්ද? මේ හිත මේක ඉල්ලනකොට, කරදර කරනකොට මේක කොහොමද ගන්න කියලා කල්පනා කරන්නේ නැද්ද? ලබා ගන්න ක්‍රම හිතනවා. ලබා ගන්න බොහෝ වෙහෙසෙනවා. එහෙනම් මේ සැප වේදනාව ලැබෙන තුරු මට ගොඩාක් වෙහෙස දරන්න වෙලා තියෙනවා නේද? එහෙනම් ලැබෙන තුරු මට තියෙන්නේ මොකද්ද? දුක් වේදනාවක්. ගින්දරක්, හිතේ ගින්දරක් තියෙනවා මේ ආසාව කියන ගින්දර. ඒක දුකක්. එතන සැපක් නැහැ. එතකොට මේ සැප වේදනාව හදිසියෙම මේ හොයන එක මට නොලැබුණොත් ද්වේෂ ගින්දරෙන් මේ සිත ගිනි ගන්නවා නේද? පළවෙනි එක රාග ගින්දර, නැත්තම් ආසාව කියන ගින්දර. දෙවෙනි ගින්දර ලෝකේ තියෙන ප්‍රබලම ගින්දර මේ ද්වේෂ ගින්දර. ඒක නොලැබෙන නිසා ගැටීමක් ඇති වෙනවා. එහෙනම් නොලැබෙනකොට ඔන්න සිත ද්වේෂ ගින්දරෙන් ගිනි ගන්නවා. මේ ගින්දරෙන් ගිනි ගන්නකොට මෙයා මොකද කරන්නේ? ලොකු වෙහෙසක් දරනවා. ලොකු වෙහෙසක් දරලා කොහොමාර මේක ලබා ගන්නවා. සමහරටක සිල්පද කැඩෙන වෙලාවල් තියෙනවා වෙන්න පුළුවන්. සමහරට බොහෝ කරදර වෙන්න, කායිකව ගොඩාක් දුක් විඳින්න වෙනවා වෙන්න පුළුවන් මේක ලබා ගන්න. නමුත් එහෙම කරලා බොහෝ මමාරුවෙන් මේක ලබා ගන්නවා. එතකොට ඒ ලබා ගන්න දරන උත්සාහේ, යොදන උපක්‍රම, ඒ වෙලාවේදී සැපද දුකද තියෙන්නේ? ඒක දුක, දැඩි වෙහෙසක්. ඔන්න එහෙම කරලා ලබාගත්ත කියලා හිතුවම මම කැමති වූ වේදනාව. එතකොට මේ ලැබුණාම මේ ආශාද ලැබෙනකොට සැපක් දැනෙනවා. ඔන්න සැප දැනෙන්නේ ওই ටිකේ විතරයි. ඒ ආශාදේ ලබන වෙලාවට විතරක් මේක නිසා සැපක් දැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ආශාවෙන් නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් ඇතිනවා සිතේ. මේක අහිමි වෙයි කියලා බය හිතෙනවා. බොහෝ වෙහෙසමින් මේක නඩත්තු කරනවා. එතකොට ඒක සැපද දුකද්ද? දුකක්. බැරි වෙලා හැරි මේක නැති වුණොත් තමන්ට අහිමි වුණොත් සමාට ඒක දරා ගන්න බැරි දුකක් වෙන්න පුළුවන්. විශාල ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ හැමතැනම තියෙන දුක නේද? දැන් මේ කිව්ව දුකවල අතරෙදී පොඩි සැපක් තියෙනවා. මොකක්ද? මං කැමති උදේ ලැබෙන වෙලාවේදී, ආශාදි ලැබෙන වෙලාවේදී ඔන්න මට සැප කියලා චූටි දෙයක් තියෙනවා. බොහොම සුවල්පයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පංචකාම වලින් ලැබෙන ආශාද කියන එක හරියට අර හලාහල විසගුලියක තවරුපු මීපැණි ටිකක් වගේ. මේ මීපැණි මේ විසගුලිය වසගුලිය කටේ තියෙනකොට මීපැණි වල පැණි රස දැනෙනවා. මේ මීපැණි ටික රසයි. හැබැයි මේ වසගුලිය ගිල්ලට පස්සේ මොකද වෙන්නේ? මරණය හෝ මරණයට සමාන දුකක් විඳින්න වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට මේක තේරුනොත් මේ පංචකාම වල ආස්වාදෙට කෙනෙක් රැවටෙන්නේ නැහැ. ඒක අල්ලගෙන උපාදාන කරගෙන ඒකත් එක්ක යන්නේ නැහැ මේ සැප වේදනාව අල්ලගෙන. එහෙමනම් මේ ආධිනව නොතේරෙන නිසා තමයි මේ ආස්වාදෙට මේ තරම් ලොකු අගයක් දෙන්නේ. එහෙනම් අපි බලමු. දැන් මේ ආස්වාදි තියනවා කියලා කියවනේ සැප වේදනාව ලැබෙන වෙලාවේදී. සැප වේදනාව ලැබෙන වෙලාවේදී ආශාදී විඳිනකොට දැන් තමන් බොහෝම ආශාදීන් ඒ සැප වේදනාව විඳිනවා කියලා හිතන්න කුමක් හෝ මේ පංචින්ද්‍රයන්ගෙන් කොයිකට හෝ ලැබෙන දෙයකින් ආශාදී විඳ විඳ ඉන්නකොට ඉතාම ආසාවෙන් මේක ආශාදී විඳලා ඒක උපාදාන කරගෙන ඉන්න වෙලාවේ තමන් මැරුණොත් මොකද වෙන්නේ? තමන් මේකට බැඳිලා, ගොඩක් බැඳිලා, වැඩිපුර බැඳිලා නම්, වැඩිපුර ආසා වෙලා නම් කොහෙද ඉපදෙන්නේ? ප්‍රේතෙක් වෙලා. ඒක සමහර තමන්ගේ දරුවට වෙන්න පුළුවන්, ස්වාමියාට වෙන්න පුළුවන්, භාර්යාවට වෙන්න පුළුවන්, ගෙදරට වෙන්න පුළුවන්, වාහනයකට වෙන්න පුළුවන්, කුමක් හෝ දෙයකට. වැඩියෙන් බැඳිලා නම් ඒක උපාදාන වෙලා නම් එයාට ඒක අතහරගන්න බැරි වුණොත් මැරෙන මොහොතේ වැඩිපුරම ආස කරන කට්ටිය ප්‍රේතය වෙලා තමයි ඉපදෙන්නේ. තවත් ඒ වගේම අකුසල් බොහොම තියෙනවනම් තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එතකොට තවත් මේ සැප වේදනාර හොයන වෙලාවේ හදිසිය මරණයටපත් වුණා. ඒත් ඒ වේදනාව උපාදාන කරගෙන යා මැරෙන්නේ. එහෙමනම් ප්‍රේත ලෝකේ තමයි යාට හම්බ වෙන්නේ. මොකද මේ වේදනාවට ආසාවෙන් යයි නෑට හම්බුන්නේ නෑ තාම. එහෙනම් ප්‍රේතෙක් වෙලා මේක හොයාගන්න ඉනවා. ඊළඟට මේ සැප වේදනාව නැති හින්දා තරහෙන්, ද්වේෂයෙන් තමන්ට තිබ්බ වේදනාව නැති වුණා, එහෙම නැත්නම් මට මේක ලැබෙන්නේ නැහැ කියලා ද්වේෂයෙන් ඉන්න වෙලාවක මැරුණොත් සමායට කිය යක්ෂයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එහෙම නැත්නම් සර්පෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ද්වේෂයේ වැඩි ඇයට ඉපදින්න තියෙන දැන් එතන තමයි. එහෙම නැත්නම් මෙයාට අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා. හැබැයි මෙයා තුල මේ ඒක අදුක්කම සුඛ වුණාට නිත්‍යශ පාත්ම සුභ කියන සංඥාව තියෙනවා. නිත්‍යශ පාත්ම සුභ කියන සංඥාව තියෙනවා. ඒ කියන්නේ මේක තැපක් තියෙනවා කියලා. හැබැයි කමක් නෑ මට නැතුවට. ඒ විදිහට තියෙනවා. මෝහේ තියෙනා වෙලාවේ. ඒ වෙලාවේ මරුණත් එයා මේ නිත්‍යශ පාත්ම සුභ සංඥාව නිසා, අවිද්‍යාව ඉතුරු නිසා නැවතත් භවයක ඉපදෙන්න හේතුවක් සකස් වෙනවා. එහෙමනම් තවත් මේ සැප වේදනාව නිසා රාගේ, ද්වේෂේ, මෝහේ ගොඩක් ප්‍රබලව තිබුණා. සිතෙන්, කයෙන්, වචනෙන් අසංවර වෙලා තමන්ට පාලනය කරගන්න බැරි වෙලා සිල්පද කැඩිලා බොහෝ අකුසල් කරගෙන තිබුණා. මේ සැප වේදනාව කොහටද අපි අරන් යන්නේ? තමන්ගේ සිල්පද රැකගන්න බැරි තරම් මේවට අහුවෙලා මේ කාමෝගේ දරාගන්න බැරි වුණා. අන්‍යාට නිරයට යන්න වෙනවා. කල්ප ගණන් නිරේ දුක් විඳින්න වෙලා තියෙනවා. එහෙනම් මේ සියල්ලම, මේ සියලු දුක්ම අයිති කරලා දුන්නේ මොකද්ද? මේ සැප වේදනාව ආශ්වාදේ. එතකොට අපි දන්නවා මේ පටිච්චසමුප්පාදි වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන. මේ වේදනාවට තමයි අපි තණ්හා කරන්නේ. තප් වේදනාවට තණ්හා කරන්නේ. දුක් වේදනාවකට ගැටෙන්නේ සැප වේදනාවට තියෙන තණ්හාව නිසා. ඒක තමයි උපාදානය. එතකොට දුක් වේදනාවත් උපාදාන වෙනවා, සැප වේදනාවත් උපාදාන වෙනවා. මේ අපි දැන් සෑහෙන කාලයක් ජීවිතේ ගෙවලා තිනවා මේ හැම කෙනෙකු වගේ. දැන් හිතලා බලන්න අපි කොච්චර කාලයක් සැප විඳලා තිනවද කියලා. දැන් අපි චූටි කාලේ ඉඳලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඉපදිච්ච දවස් ඉඳලා හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ සැප විඳින්න. අපි ඉස්කෝලේ ගියේ සැප විඳින්න කියලා හිතාගෙන. ඉස්කෝලේ ගියේ නැත්තම් දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ සැප විඳින්න ඉස්කෝලේ ගියා. පාඩම් කළ විභාග පාස් වුණේ සැප විඳින්න. රස්සාවක් කරේ සැප විඳින්න. ඔය හැමදේම කරේ අපි සැප විඳින්න. හැබැයි අපිට හම්බුණා දේ හොයපු සැප. ඒ කියන්නේ අපි දැන් සැප හෙව්වනේ. ඔය අවුරුදු 80ක් 90ක් කියලා මැරෙන්න ලෑස්ති කෙනකින් අහලා බලන්න. ඔයාට සැප හම්බුණාද? දැන් සැප විඳද? දැන් හොඳට සැප විඳලා ඉවරද? දැන් ඇතිද සැප විඳ කියලා? හැබැයි ඇති කියන්නේ නැහැ නේද? එයා කියනවා මේ සැරේ නම් මට විඳ ගන්න බැරි වුණා. ආයෙ සැරයක් ඇවිල්ලා මීට වඩා හොඳට සැප විඳිනවා. මේ සැරේ මට විඳින්න බැරි වුණා කියලා කියයි නේ. සැප හොයලා ඉවර නැහැ ඒ කට්ටිය. අපිට හැමදාම හම්බෙන්නේ සැප හොයන අය. සැප විඳින අය නෙවෙයි. හොඳට හිතලා බලන්න. අපිට හමු වෙන අය දිහා බලන්න. සැප හොයන අය හම්බ වෙනවා. හැබැයි සැප විඳින අය අපට හම්බ වෙන්නේ. හැමදාම ඉස්සරහට සැප හම්බ වෙයි, ඉස්සරහට සැප හම්බ වෙයි, අද නෙවෙයි හෙට, අද නෙවෙයි හෙට කියලා ඉස්සරහට ඉස්සරහට ඇදිලා යනවා. එහෙම නේද අපි යන්නේ? යම් කිසි කෙනෙකුට සැප හම්බ වුණා නම් අපි කොහොමද දැනගන්නේ යාට සැප හම්බෙලා කියලා? එහෙනම් එයා සැප හොයන එක නතර කරන්න ඕනේ. දැන් හිතන්න ඕන තමන් ළඟ යතුරක් තියෙනවා. වාහනේ යතුර කියලා හිතන්න. වාහනේ යතුර නැති වුණා. දැන් මම වාහනේ යතුර හොයනවා. හොයනකොට වාහනේ යතුර හම්බුණා නම් මම මොකද කරන්නේ? හොයන එක නතර කරනවා. ඇයි හම්බුණානේ? හොයපු දේ හම්බුණා. ආයෙ දැන් වෙන වැඩක් නැහැ. එහෙනම් පොඩි කාලේ ඉඳලා සැප හෙව්වා 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 හම්බුණා නම් හොයන එක නතර කරන්න ඕනේ. එයා වැඩ නතර කරලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි ඔබ නතර කරලා නැහැ. තවත් හොයනවා. ඒ කියන්නේ හම්බෙලා නැහැ කියන එක නේද? සැප හොයන අය මිසක් සැප විඳින අය හම්බ වෙන්නේ නැහැ. හැබැයි සැප හොයන එක නතර කරපු අය ඉන්නවා. ඒගොල්ලන්ට හම්බෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඔය පැත්තේ නෑ. ඒගොල්ලෝ පංචකාම හොයන අය නෙමෙයි. ඒගොල්ලෝ පංචකාමයන්ගේ ඈත් වෙලා ඉන්න පිරිස. ඒගොල්ලෝ දන්නවා ඔතන සැප නෑ කියලා. ඒගොල්ලෝ සැප හොයන ක්‍රමෙත් දන්නවා. දුකෙන් නිදහස් වෙන ක්‍රමෙත් දන්නවා. දැන් ඔබට එක දෙයක් කියන්න. මේ කියනකොට ඔබ හොඳට හිතලා තමන් ගීතෙන් අහලා බලන්න මේකට උත්තරේ. දැන් හිතන්න ඔබ මේ ජීවිතේ දැන් යම් කාලයක් ඇවිල්ලා තියෙන ගමන් කරගෙන හිතලා බලන්න. දැන් අපිට මොකක් හරි ක්‍රමයකින් හම්බෙන අවස්ථාවක් ආපහු මව කුසින් බිහි වුණ දවසේ ඉඳලා ආපහු මුලේ ඉඳලා පටන්ගෙන ඉන්න මේ ජීවිතේ. ඒ කියන්නේ ඒක පොර වැරදිච්ච දෙනුත් හදාගෙන ඔක්කොම ටික කරගෙන ඉන්න පුළුවන්. මුලින් ඉඳලා පටන් ගන්න අවස්ථාව දෙනවා. හොඳට හිතලා බලන්න. මව කුසින් බිහි වුණ මොහොතේ ඉඳලා ඉන්න තියෙන අවස්ථාව. තව අවුරුදු 100ක් දෙනවා කියලා හිතන්න. මේක ඇත්ත කතාවක් නෙමෙයි. මේ ඉන්නාසි නිකන් උදාහරණයක් කියන්නේ. තමන් ගීත පරීක්ෂා කරලා බලන්න. තව අවුරුදු 100ක් ජීවත් වෙන්න දෙනවා. හැබැයි මව්කුසෙන් ඉපදිච්ච මොහොතේ ඉඳලා ඉන්න. එතකොට හිතන් බලන්න මොනවද කරන්න ඕනි. දැන් ওই කරන ඔක්කොටම ඉස්සෙල්ලා පළමුවෙන්ම ඉපදුනාට පස්සේ Tamanට උඩුබෙලි අතර ඉන්නේ කුරුමිණි අනිත් පැත්ත හැරෙව්වා වගේ. අනිත් පැත්තට හැරෙන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. එතකොට අනිත් පැත්ත හැරෙනත් එක මොකද වෙන්නේ? මූණ බිම වැදිනවා. නහය බිමට තද වෙනවා. එතකොට ඒක මට දුක. එහෙනම් මේ දුකෙන් ගැලවෙන්න මම මොකද කරන්න ඕනේ? මෙන්න මේ ඔළුව උස්ස ගන්න ඕනේ. නැත්තම් නහය බිම වැදලා හුස්ම ගන්න බැරි වෙනවා. අපහසුවක් දැනෙනවා. එතකොට ඔළුව උස්සන්න ඉගෙන ගන්න ඕනේ. ඊළඟට බඩ ගාන්න ඉගෙන ගන්න ඕනේ. ධන ගාන්න ඉගෙන ගන්න ඕනේ. අල්ලගෙන හිට ගාන්න ගන්න ඕනේ. ඔක්කොම කරගෙන තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඉරි ඇඳලා බෝල ඇඳලා අකුරු ටික ඉගෙනගෙන විභාග ලියලා ওই ටික කරගෙන ඉන්න ඕනේ. ඒ ඇවිල්ලා විභාගය කරගෙන ඉවරලා රස්සා හොයාගෙන හිතල බලන්න ඔය මෙතෙන් එනකොට ඔය කර කර ආපු ටික ඔය ටික ඔක්කොම කරන්න තියෙන මුලින්දලා මාපව. හැබැයි අවුරුදු 100ක් දෙනවා. වැරදි තැන් එහෙම හදාගෙන ඉන්න. කැමතිද කියලා බලන්න ඔබේ හිතේම අහලා බලන්න ඔබගේ ඔප්පුවේ මුල කාලේ ඉඳලා මව්කුසින් එළියට ආපු දවසේ ඉඳලා ඒ කරපු වැඩ ටික ආපහු කරන්න කැමතිද? ඒ වගේ කොච්චර සැප තිබුණාද? තමන් පැහැදිලිව බැලුවොත් අතරින් පතර පොඩි පොඩි ආශාවදයක් තිබුණා කියන්න පුළුවන්. නෑ නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරන ආශාවදයක් තියෙනවා කියලා. හැබැයි වැඩිපුර කාලයක් තිබ්බ මොනවාද? ආදීනව නෙමෙයිද? දැන් ඔබ විභාගයක් පාස් වෙන්න හිතලා බලන්න. මොකක් හෝ තමන්ගේ අරමුණක් තිබුණා කියලා හිතන්න මේ රස්සාවට යනවා කියලා. ඒතර මේ රස්සාවට යන්න ඉගෙන ගන්න පටන් ගත්තේ මොන්ටිසෝරි යන දවස් ඉඳලමනේ. එදා ඉඳලා ඉගෙනගෙන විභාග පාස් කරගෙන නිදි මරාගෙන විශාල දුකක් විඳගෙන ඒක ඉගෙනගෙන ඉන්නේ. කොහොම හරි රස්සාව ගත්තා කියලා හිතන්න. ඒ උපාධියක් හරි මොකක් හරි ගත්තා කියලා හිතන්න. ඒ උපාධිය අරගෙන කොච්චර දවසක් ඔබ සන්තෝෂයෙන් ඉන්නවද ගෙදර? උපාධි සාධකී ගත්තා නම් ඒ උපාධි සාධකී අරගෙන ඇවිල්ලා කොච්චර දවසක් සන්තෝෂයෙන් හිටියද කියලා හිතලා බලන්න. ඒක ගන්න කොච්චර කාලයක් මහන්සි වුණාද? ගත්තට පස්සේ කොච්චර කාලයක් ඒක නිසා සතුටින් හිටියද? අවුරුදු ගාණක් මහන්සිලා ගත්ත එකෙන් සතුටින් කොච්චර කාලෙ හිටියද කියලා බලන්න. ඒක හම්බ වෙන වෙලාව ඉඳලම පාස් වුණා කියනකොට යම් සතුටක් ඇති වෙයි. වැඩ ටික ඉවරයි කියලා. අය කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වෙලාවෙ ඉඳලා ඔබට තවත් බලාපොරොත්තුවක් ඇවිල්ලා. රස්සාවක් ඕනේ කියලා. මොකද බලාපොරොත්තු රස්සාවනේ විභාග පාසුනේ රස්සාවක් හොයාගන්න. ඒකට හිතන්න ඔබ කැමති වුණ රස්සාව හම්බුණා කියලා. රස්සාව හම්බුණාම සතුටක් දැනෙනවා. තමන් ජීවිතේ ආසම කරපු රස්සාව මේ හම්බෙන්නේ. දැන් ඔන්න ඒක හම්බෙලා අවුරුදු ගාණක් 20ක් 25ක් ගිහලා ඉතින් 20 ගාණක් වගේ මහන්සිලා මේ කැමැතිම වෙච්චි රස්සාව හම්බෙලා තියෙනවා. කැමැතිම තැන. ඔක්කොම කැමති විදිහට සිදුවිලා. දැන් බලන්න සතියක් විතර වැඩට යනකොට පුදුමාකාර සතුටකින් නේද ඔබ හැරිලා යන්නේ. හිතලා බලන්න එහෙමද? ඉතාම සන්තෝෂයෙන් ඒලාම එක වදිනකොට නැගිටලා සතුටේ පිනා ගිහිල්ලා රස්සාවට ගිහිල්ලා දරාගන්න බැරි සතුටකින් පැය 8ක් විතර වැඩ කරලා හිනාවිවි ගෙදර එනවද? නෑ නේද? ඇයි එහෙම නැත්තේ? ඔබ මෙච්චර මහන්සිලා ගත්ත රස්සාව දැන් එක හම්බෙලා ඒ සියලුම දේ හම්බෙලා ඇයි ඔබට එහෙම සතුටක් නැත්තේ? හැම වෙලාවෙම ඉන්න බැරි සතුටක්, දරා ගන්න බැරි සතුටක් ඇයි නැත්තේ? මෙච්චර මහන්සිලා ලබා ගත්ත දේ. ටික දවසක් යනකොට මේක කරන්න ඕන නිසා කරනවා. හැබැයි ඒ කියන තරම් සතුටක් නෑ මේකේ. එතකොට හිතෙනවා මට මේ සන්තෝෂේ නැත්ති මම මේ තනියම ඉන්න හින්ද වෙන්නේ නැති කියලා. එතකොට තනියට කෙනෙක් හොයාගන්නවා. එතකොට සතුටුයිද? දිගටම පවතින සතුටක් තියෙනවද? තියෙනවනම් වෙන මොනවත් හොයන්න නැති වෙන්න ඕනේ. එහෙම නෑ නේද? එතකොට හිතෙනවා අපි දෙන්න විතරක් හින්දා තමයි මේ සන්තෝෂේ නැත්තේ. අපිට තව කවුරු හරි දරුවෙක් හිටියා නම් හොඳයි. අපි තනියටත් එක කියලා දරුවෙක් හදා ගන්නවා. එතකොට කොහොමද සැපයිද? කණ්ඩත් නෑ, බොණ්ඩත් නෑ, නිදා ගන්නත් නෑ. එයා ගැනත් බලන්න වෙලා නේ. ඊට පස්සේ දැන් එයාගේ කටයුතුත් හොයන්න වෙනවා. උගන්නන්න ඕනේ. එයාගේ අනාගතය ගැන බලන්න ඕනේ. හොඳ නරක කියලා දෙන්න ඕනේ. එයා ලෙඩ වෙනකොට බලන්න ඕනේ. ඊට පස්සේ හිතන මෙයා ලොකු කරලා ඉගෙනගෙන රස්සාවකට ගිහුවාම නම් අපිට නිදහසක් තියෙනවා කියලා. උගන්නලා ඔක්කොම වැඩ කරලා එයාට රස්සාවක් කරන් දීලා අපි හිතනවා අපි නිදහස් කියලා. හැබැයි අපි නිදහස් නෑ. හිතනවා මෙයා විවාහ කරලා දෙන්න ඕනේ. එතකොට අපි නිදහස් කියලා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් එනවා. මුණුබුරු බලන්නත් වෙනවා. එතකොට තවත් ගැටලුවක්. එතකොට කවදද අපි මේ සැප විඳින්නේ? විභාග පාස් වුණාම සැපයි කියලා හිතුණාට ඒක පාස් වුණාට හම්බුන්නේ. රස්සාව හම්බුනහම සැපයි කියලා හිතුණාට ඒක හම්බුණාට නෑ. ඊළඟට විවාහ වුණාම සැපයි කියලා හිතුවා ඒ කියලාත් එහෙම ලොකු සතුටක් නෑ. දරුවෝ හිටියෝ සැපයි කියලා හිතුවා ඒගොල්ලෝ හම්බුණාට සපක් ආවෙත් නෑ. පොඩි ආස්වාදයක් තියෙනව නෑ නෙවි. තමන් හිතෙන් හදාගත්ත ආස්වාදයක් තියෙනව හැම එකම. ඊට පස්සේ අපි හිතන අනේ මටම කියලා ගෙයක් තිබ්බනම් හොඳයි කියලා ඒක හදාගන්නවා. අර හදන්න තිබුණ කාලේ තිබුණා විශාල ආසාවක් මේක ලැබුණොත් නම් හරිම හොඳයි කියලා. හැබැයි හදාගෙන මේ ගෙදරට ගිහින් ටික දවසක් යනකොට මේකේ තියෙන ආශාව දෙන්නේ නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. ඊට පස්සේ වාහනයක් තිබුණත් හොඳයි කියලා හිතන. ඒක ගන්නකොට ගන්නකන් දැවිල්ලක් තියෙනවා, විශාල දැවිල්ලක්. මේක හොයනවා, ගන්නවා, අරගෙන ටික දවසක් යනකොට අර තිබුණ ආශාදේ තිබුණ සතුට නෑ මේකින්. එයාට බෑ මට ඒ සතුට කරන්න හැම වෙලාවෙම. එහෙම පුළුවන් නම් දකින් දකින් හැම වෙලෙම මට සතුට වෙන්න බෑ ඒකින්. එහෙම එකක් නෑ. තවත් අරමුණක් වෙනවා. ලැබෙනකන් දුක් වෙනවා. ලැබුණ ගමන් පොඩ්ඩක් සතුට වෙනවා. ආයෙත් වෙන එකට දුක් වෙනවා. ඒක නේද මේ හිතේ ස්වභාවය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඌනෝ ලෝකෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ සත්‍ය ඌනතාවකින් පෙළෙනවා. මොකද්ද ඌනතාවේ? අඩුවක් තියෙනවා. සැපේ අඩුවක් තියෙනවා, සතුටේ අඩුවක් තියෙනවා. ඒ අඩුව වහගන්න මෙයා බොහෝ මහන්සි වෙනවා. හැබැයි මේ අඩුව කවදාකවත් වැහෙන්නේ නැහැ. හැමදාම මොනාරි අඩුවක් තියෙනවා. මේක තිබ්බොත් හොඳයි කියලා හිතනවා. ඔබගේ හිත පරීක්ෂා කරලා බලන්න. මේ හින්නාස මෙහෙම කියනකොට ඔබගේ හිත පරීක්ෂා කරලා බලන්න. මේ මොහොතේත් ඔබේ හිතේ නැද්ද තව මේක තිබ්බනම් හොඳයි කියන හැඟීම? මට මේක තිබ්බනම් හොඳයි, මේක මෙහෙම වුණා නම් හොඳයි. ඒ වගේ නැද්ද බලාපොරොත්තුවක් හැඟීමක්? ඒ කියන්නේ අඩුවක් තියෙනව නේද? මේ මොහොතේ ඔබට අඩුවක් තියෙනව. ඉපදිච්ච දවසේ ඉඳලා මේ වෙනකම් එහෙම හිතේ අඩුවක් ඌමනාවක් නොතිබ්බ දවසක් තියෙනවද හිතලා බලන්න. එමුනම් බුදුරජාණන් වහන්සේ මේ ඌනෝලෝකේ කිව්ව එක හරි නේද? තණ්හා දාසු. තණ්හාවට දාසෙක් වගේ වැඩ කරනවා. එක එක දේවල් වලට තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හා වුණ දෙයක් වෙනුවෙන් දවල් රැය නැතුව මහන්සි වෙන. හිතන්න බලන්න ඔබට ගයක් හදාගන්න හිතුණා. මෙන්න මේ විදිහේ ගයක් තමයි මම හදාගන්නේ කියලා හිතුණා. කාගේ හරි ගෙදරක් දැක්කා, ඒකට ආසාවක් ඇති වුණා. හිතුවා මේ ගේ හම්බුනේ මට බොහොම සැපයි. මේක මම හදාගන්නවා කොහොම හරි කියලා. ඒතර තමන්ගේ අතේ තියෙන මුදලටත් වඩා වැඩි විදිහක එකක් තමයි මගේ බලාපොරොත්තුව. එතකොට මට ලොකු ලෝන් එකක් ගන්න වෙනවා. ඊට පස්සේ ඒක ගෙවන්න මට ඕටි කරන්න වෙනවා. ඒ ඔක්කොම කරලා ඔක හදාගන්නකම් පුදුමාකාර විදිහට වෙහෙස වෙමින් ඒ ගැන වෙහෙස වෙලා හොයලා බලලා ඒ කටයුතු කරගන්න වෙනවා. ඒ කරලා හදලා දැන් ගෙදර පදිංචිරත් කොහොම හරි ඔක්කොම කරගෙන ගියා කියලා හිතන්නකො. බොහොම වෙහෙස මහන්සිලා සියලු කටයුතු කරගෙන මෙයාට මේ ගෙදර ඉන්න වෙලාවක් නැහැ. බලනකොට රෑවිලා තමයි ඉන්න වෙන්නේ. ඇයි මේ ගෙදර ලෝන් එක ගෙවන්න ඕටි කරන්න වෙලා. මේක නඩත්තු කරන්න බොහෝ වෙහෙස මහන්සි වෙන්න වෙලා. එතකොට මේක ලබා ගන්නකන් තිබුණ සතුට, ඌමනාව, මෙහිම සතුටක් ලැබෙයි කියලා හිතපු එක ලබා ගන්න වෙලාවක් නැහැ. එහෙම නෙවෙයි, අපේ ජීවිතේ ලැබු දේවල් ගොඩක් දේවල්. අපි ඉදිරියේ තියෙන මොකක් හෝ දෙයක් මේක හම්බුනොත් හොඳයි, මට මේක හම්බුනොත් මට සැපයි, මේක හම්බුනොත් සැපයි කියලා හිතාන ඉන්නවා. හැබැයි ඒක හම්බුණාට පස්සේ ඒක තුල සැප නැහැ. ඒ හම්බෙන හැම දෙයකම ආශාදේ ටික කාලෙකින් මැකිලා යනවා. හිතන්න ඔබ ආසම කරන චිත්තයක් තියෙනවා කියලා. ඉතාම ආස කරන, ප්‍රිය කරන චිත්‍රයක් මොකක් හරි, රූපයක් මොකක් හරි ගැත් තිනවා කියලා. ඒ රූපේ පින්තූරයක් කියලා හිතමු. ඒ පින්තූරේ ඔබගේ නිදන කාමරෙත් ගහලා තිනවා. උදේ නැගිටිනකොටම මේ පින්තූර පේනවා. ඊට පස්සේ කුස්සියෙත් ගහලා තිනවා. ඒතර කුස්සියට ගිහමවත් පේනවා. ඒතර කාට හරි දැනගන්න ලැබුණා ඔයා මේ පින්තූරට ගොඩාක්ම කැමතියි කියලා. ඒතර ඒගොල්ලොත් මේ පින්තූර ගෙනල්ලා දෙනවා. දැන් මේ පින්තූර හැම තැනම තියෙනවා. දකින්න දකින්න තැන මේ පින්තූර තියෙනවා. හැම වෙලාවෙම මේක බල බල ඉන්න පුළුවන්. ටොයිලට් එකෙත් එකක් ගහ ගන්නවා. හැම වෙලෙම මේ පින්තූර පේනවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? මේ පින්තූර එපා වෙනවා. දැකලාම එපා වෙනවා. ඒ පින්තූර තුල ආශාද තිබ්බනම් ඒ ආශාද කොහොමද වෙනස් වුනේ? ඒක දිගටම තියෙන්න පුළුවන්. බාහිර වස්තු වල ආශාද තියෙනවා කියලා අපි හිතාන ඉන්නවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ අපි හිතාන ඉන්නේ මේ බාහිර වස්තු වල තියෙනවා කියලා. නමුත් මොකද්ද මේ තමාගේ කාමය කියලා කියන්නේ? මොකද්ද මේ බාහිර රූප වල, බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල තියෙන එකක් නෙවෙයි මේක. තමාගේ හිතේ පිළිබඳව ඇති වෙන සංකල්පනා නිසා අපට ඇති වෙන්නේ. අපිට මේ සංකල්පනාව දිගට පවත්වා ගන්න බෑ. මේ රූප පිළිබඳව තියෙන ඒක හොඳ දෙයක්, ලස්සන දෙයක් කියලා ඒ පවත්වන සිත දිගට පවත්වා ගන්න අපට බෑ. මොකද ඒක මේ අනිත්‍ය ස්වභාවයට යනවා. ඒ ආසාවත් අනිත්‍ය වෙලා යනවා. එතකොට ඒ රූපෙට බෑ අපහු මට ආශාද දෙන්න. එහෙනම් අපි මේ සබ්බ වේදනා කියන දේවල් දිගට දිගටම ලැබුණා. දැන් හිතන්න ඔබ චොක්ලට් කන්න ආසයි කියලා. චොක්ලට් කන්න බොහොම කැමතියි. එහෙම හිතන් බලන්න. තුර ඔබට ඔබගේ යාළුවෝ එහෙම ඔක්කොම දැනගන්න මෙයා හරි ආසයි චොක්ලට් කන්න කියලා. ඊට පස්සේ ඒ ආස කරන චොක්ලට් ජාති ඇති තරම් ගෙනත් දෙනවා. මොකක් හරි හේතුවක් නිසා තමන්ගේ ගෙදර ආහාර මුකුත් නැතුව දැන් චොක්ලට් විතරයි තියෙන්නේ. ඒතර උදේට චොක්ලට් කනවා, බඩවිරින්න තවල්ටත් කනවා, රැටත් කනවා. මොකද වෙන්නේ? මේක අපිරිය වෙනවා. ඔබට කෑම මාරු කරන්න වෙලා තියන්නේ. අද කාපු කෑමම සතියක් විතර එකම කන්න බැරියයි. අපිරිය වෙනවා. ඉතාම රස කෑමක් වුණා හැමදාම කන්න බෑ. ඒකේ ආශාදේ නැති වෙලා යනවා. හිතලා බලන්න. එහෙනම් මේ රූප වල දාස්වාද තියෙන්නේ, මේ බාහිර වස්තු වල දාස්වාද තියෙන්නේ, මේ සිත තුල නේද? අපි මේ ආශාද හොය හොය යනකොට හිතලා බලන්න මෙන්න මේ වගේ. එක බූරුවෙක් ඉන්නවා කියලා හිතන්න මම මේ කතාවක් කියන්නේ. ඒ බූරුව හරි කැමති කැරට් කන්න. ඒතර මේ අයිතිකාරයට හැමදාම මේ බූරුවට කැරට් දෙන්න බෑනේ. අයිතිකාරයා හිතන උපක්‍රමය. එයා මොකද කරන්නේ? කෝටුවක ගැට ගහලා, කෝටුවක ලණුවක් ගැට ගහලා මේ කැරට් අලි එල්ලනවා. එල්ලලා ඒ කෝටුව පිටේ ගැට ගහනවා බූරුවට ඉස්සරහට පේන්න. ඊට පස්සේ බඩු ගොඩක් මේ බූරුවගේ පිට උඩ පටවනවා. බූරුවා මොකද කරන්නේ? Tamanට පේනවා තව මේ අඩියක් විතර ඉස්සරහින් තියෙන කැරට් අලි. බූරුවා මේ කැරට් අලි කන්න යනවා. කැරට් අලි කන්න යනකොට මොකද වෙන්නේ? කැරට් අලිත් බූරුවත් එක්ක ඉස්සරහට යනවා. එතකොට බූරුවා මේ කැරට් අලි කන්න කියලා අඩිය අඩිය තියදී ඉස්සරහට යනවා යනවා. කැරට් අලිත් එයත් එක්ක ඉස්සරහට යනවා. මේ පිටේ තියෙන බඩු ටික බූරුවත් එක්කම ඇදිලා යනවා. අපිත් එහෙම නේද? ඉස්සරහ තියෙන සැපක්, හැමදාම සැප තිබුණ ඉස්සරහ, අනාගතේ තියෙන සැප. එතෙන් යනකොට එතන සැප නැහැ, සැප ඉස්සරහට ගිහිල්ලා. අපි හොයපු දේ මේ දේ හම්බුණා මට සැප ලැබෙයි කියලා හිතනවා, එතෙන් යනකොට වෙන දෙයක් මට සැප වෙනවා. බූරුවයි කැරට්ටලේ වගේ, කැරට්ටලේ තිබ්බ තැනට යනකොට කැරට්ටලේ තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. ඒක නෙමෙයිද මගේ ස්වභාවය? හොඳට හිතලා බලන්න, මේක නේද මේ හිතේ ස්වභාවය? එහෙමනම් අපි සැප වේදනාව ගැන මේ කතා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙකුගේ වත්තට රත්තරන් වැස්සක් වැස්සුත් එයා ආයේ ටික දවසකින් හිතනවා කියලා, අනේ තවත් සැරයක් වැස්සනම් හොඳයි කියලා. මොකද එච්චර දුන්නත් එයාට මදි, ඇතිවීමක් නෑ. හිතලා බලන්න, එහෙමනම් හිතලා බලන්න අපි මොනතරම් වෙහෙසුණාද අපේ ඇහැ සතුටු කරන්න? ඇහැ කැමති දේවල් හොයලා දෙන්න කොච්චර මහන්සි වුණාද? දැන් ඇහැ සතුටු වෙලාද? දැන් ඇහැ කිව්වද ඇති කියලා? මේ බැලුව ඇති කියලා කිව්වද ඇහැ? මේ කන සතුටු කරන්න කොච්චර දේවල් කරාද? හැබැයි කන සතුටු වෙලා නැහැ නේද? කන ඇති කියන්නේ නැහැ නේද? මේ නහය සතුටු කරන්න කොච්චර සුවඳ ජාති මෙයාට දීලා තියෙනවද? හැබැයි මෙයා සතුටු වෙලත් නැහැ තාම, ඇති කියලා නේ. මේ දිව සතුටු කරන්න කොයිතරම් දේවල් කරලා තියෙනවද? මේක තමයි හොඳටම දන්නවා. මේ කෑම ජාති කොච්චර නම් හොය හොය මෙයාට කණ්ඩ දීලා තියෙනවද? හැබැයි මේ දිවත් කිව්වේ නෑ මම රස බැලුවා, දැන් ඇති, ඔය ඕන දෙයක් හම්බුනොත් කමක් නෑ මට දැන් මීට පස්සේ කියලා එහෙම කියන්නේ නේ. මීට වඩා හොඳ දෙයක් දෙන්න කියනවා, මීට වඩා රස දෙයක් දෙන්න කියනවා. ඒක නේද මේ හිතේ ස්වභාවය? එහෙමනම් මේ පංචකාම දීලා සතුටු කරන්න බෑ කියලාවත් ඔබට තේරෙනවා නම් ඒකත් ඔබ ලබන ලොකු ජයග්‍රහණය. මේ පංචින්ද්‍රියම් පිනවල ඉවර කරන්න බෑ කියනකවත් ඔබට තේරෙනවා නම් සතුටු කරන්න බැරි පස් දිනක් එක මේ මම යන්නේ කියලා. මේගොල්ලෝ කොච්චර දුන්නත් ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලනවා, ඉල්ලීමේ ඉවරයක්ම නැහැ. එකක් දුන්නට පස්සේ තව එකක් ඉල්ලනවා. සංසාරේ අනන්ත කල්ප ගණන් මේ සංසාරාවේ මොනව හොයාගෙනද? මේ ආශ්‍රාද හොයාගෙන, නැත්තම් මේ සැප වේදනා හොයාගෙන? මේ ජීවිතේදී මම මේ සැප වේදනා පිළිබඳව තියෙන ඇත්ත දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? තවත් ගණන් කරන්න බැරි තරම් කල්ප ගාණක් අපට යන්න වෙයි, ජීවිත ගාණක් යන්න වෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන නීරංජනා නදියේ වැලි කැට ගානට බුදුරුව අප බහු කරා කියලා. ඒ බුදුරු ධර්ම දේශනා කරද්දී අපිට සමහරට ඇහෙන්නේ නැති, ඒ ධර්ම සමහරට අපිට චුට්ට චුට්ට තේරෙන්නත් ඇති. හැබැයි අපි ආශාවදී අතහරින්න කැමති වෙන්නේ. එහෙනම් මේ සැරේ අපි මේ ආශාවද අතහැරගත්තේ නැත්තම්, මේ සැප වේදනාව ඇත්ත දැක්කේ නැත්තම් සමහරට අපිට නිවන කියන එක අහන්නත් නොලැබෙන අබුද්ධෝත්පාද කාලයක් වෙනකම් මෛත්‍රී බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙල පිරිනිවන් පාල යනකම් කොහේ හරි දුගතියක උපතක් ලබලා ඉන්න වෙන්න පුළුවන්. අපිට හැමදාම ධර්මයේ ඇහෙන්නේ නැහැ. ඇහුණත් අපිට අවබෝධ කරගන්න බැහැ. මේ තිරිසන් සත්ත්ව ලෝකවල ඉපදුනහම, ප්‍රේතයවල ඉපදුනහම, නිරේ ඉපදුනහම ඒගොල්ලන්ට ධර්ම අවබෝධ කරගන්න බැහැ. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක කියලා කියන්නේ සුගති. මේ සුගතියක ඉන්න කෙනෙකුට තමයි ධර්ම අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. මේක බොහොම කාලෙක ඉඳලා කරපු කුසලවල ආනිසංසයක් විදිහට තමයි ඔබට මේ සියල්ල ලැබිලා තියෙන්නේ. දුර්ලභංච මනුස්සත්තම් බුද්ධුත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පත්ති සම්මෝ පරම දුර්ලභෝ. බුද්ධෝත්පාද කාලයක උපතක් ලැබපු ඔබ දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලැබලා එහැකන දිවනාශී ශරීරයේ මනස ප්‍රකෘති ස්වභාවයෙන් ධර්ම අවබෝධ කරගන්න පුළුවන් හැකියාවත් ඇතුව ඉපදිලා සද්ධර්මයත් ඇහෙනකොට ඔබේ ඒ අවස්ථාව මඟහරිනවා නම් ඒ තරම් අවාසනාවක් තියෙනවද? එහෙමනම් මේ ධර්ම මාර්ගේ වඩා ගන්න, මේ වේදනාවේ ඇත්ත දකින්න, මේ සැප වේදනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න මේ වේදනානුපස්සනාවත් එක්කම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචකාමවල සැප වේදනාවක් ඇත්තෙම නෑ කියලා. ඒවයි හිතෙන් හදාගත්ත වේදනාවක් මිසක් සැපක් කියලා දෙයක් කෙනෙක් අත්දකිනවා නම් එයා මේ සමාධියක් තුල ලබන සැපක් විතරයි ලබන්නේ කියලා කියනවා. එතන විතරයි සැප චුට්ටක් හරි තියනවා කියලා කියනවා නම් කියන්න හරි තියෙන්නේ කියලා කියනවා. එතකොට අපි මේ මාර්ගයේ බුදුහාමුදුරු ටික ටික පියවරෙන් පියවර ඉස්සරහට අරගෙන ගිය පංචකාමයන්ගෙන් හිත නිදහස් කරගන්න මේ සමාධිය තුල හිත පිහිටුව ගන්න කිව්ව පංචකාමයන්ගෙන් අයින් කරලා නීවරණ ධර්මයන්ගෙන් අයින් කරලා ඒකේ තියෙන සැපට කැමති වෙන්න කියලා කිව්වා. පංචකාමයන් අයින් කළා ඊට වඩා මේ සාමිස වූ සැප අයින් කරලා නිරාමිස වූ සැප තුල හිත පිහිට ගන්න කිව්වා. හැබැයි මේ සමාධිය කියලා කියන්නේ නතර වෙන තැනක් නෙවෙයි. එතනත් ඒකත් අතහරින්න ඕනේ. ඒක අතහරිනකොට අපිට සිත පිහිටව ගන්න නිදහස් වෙච්ච තැනක් තියෙන්න ඕනේ. නිරාමිස වූ නිදහස් වූ තැනක සිත පිහිට ගන්න තමන්ට හැකියාව ලැබිලා තියෙන්න ඕනේ. විදර්ශනා සමාධිය කියන තැන්වල හිත පිහිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට යාට මේ සමාධිය අවශ්‍යතාවයක් නැහැ. මේ සමාධියත් අතහැරිලා නිදහස් පුද්ගලික බවට පත් වී පංච ඉන්ද්‍රියනුත් රූප රාග රූප රාග මේ සියල්ලම නිරුද්ධ කරලා මේ ස්වභාවයට එක් වෙච්චි ස්වභාව ධර්මයේ බවට පත් වෙච්ච කෙනෙක් වෙලා බොහොම නිදහසේ ඉන්න තමන්ට හැකියාව ලැබේ. නැවත මේ කායික දුකේ තියෙනවා යාට. ඒ කායික දුකත් සම්පූර්ණයෙන් මේ උපත අවසාන වෙනවත් එක්ක එමෙ නැත්තම් මරණයත් එක්ක පරිනිර්වාණයත් එක්ක ඒ දුකත් නැතිවලා සම්පූර්ණයෙන් නිදහස් වූ සියලු දුක්වලින් නිදහස් වූ කෙනෙක් බවට පත් වෙන්න තමයි හැකියාව ලැබෙන්නේ. එහෙමනම් අපි අද වේදනානුපස්සනාව අරමුණු කරගෙන සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව පජානාති හොඳින් බලන්න කිව්ව කොටස තමයි අපි කතා කරේ. එහෙමනම් ඊළඟ දේශනාවේදී අපි බලාපොරොත්තු වෙනවා වේදනාව විදර්ශනාවක් විදිහට කොහොමද බලන්නේ, භාවනාවක් විදිහට මේ වේදනානුපස්සනාව වඩන්නේ කොහොමද කියන එක. එහෙමනම් අපි අද දවසට මේ දේශනාව අවසන් කරමු. අද දවසේ අපි මේ දේශනාව රෙකෝඩ් කරලා කරන්න තමයි සිදු වුණේ. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න අන්සිට මේ ධර්ම දේශනාව කරන්න එන්න හැකියාවක් නැහැ. මොකද අපිට වාස ස්ථානෙන් දවස් 6කට වඩා එළියේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපිට සිඩ්නි වැඩසටහනකට වඩින්න වෙලා තියෙනවා සිඩ්නි වලට. ඒක නිසා සෙනසුරාදා වූ සිඩ්නි වලට යන දවස් එතන වැඩසටහන දවස් 6ක් ඉන්න ඕනේ. මේ වැඩසටහන අවසන් වෙච්ච ගමන් මෙහෙට වඩින්න වෙනවා. එතකොට දවස් 6ට වඩා වැඩි වෙන නිසා මට ආරාමෙට වැඩම කරලා මේ ධර්ම දේශනාව කරන්න විදිහක් නැහැ. ඒක නිසා තමයි මේ විදිහට මේ රෙකෝඩ් කරපු ධර්ම දේශනාවක් අහන්න සලස්වන්නේ. කොහොම නමුත් මේ අද ප්‍රශ්න අහන්න සාකච්ඡා කරන්න ක්‍රමයක් නැති වෙනවා. තමන්ට මොන හරි මේ දේශනාවේ හෝ මේ කියලා දුන්න දේවල් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික සටහන් කරගෙන තියාගෙන නැවත සජීවී දේශනාවක් කරන දවසක ඒ ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන ඒ වෙලාවට එහෙමනම් ඒ ප්‍රශ්න අහන්න හොඳයි නම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මේ සීලුම දිනාට ධර්ම මාර්ගේ වඩා ගැනීම සඳහා නිවන වඩා ගැනීමට මේ උපකාරයක් වේවා. වහවහා ධර්ම අවබෝධ කරගෙන සුවසේ මේ ධර්ම මාර්ගේ වඩා ගැනීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීකායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තේ භවන්තුතේ බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තේ භවන්තුතේ බෞද්ධ සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තුතේ නිදුක් වේවා නිරෝගී වේවා සුපත් වේවා තෙරුවන් සරණයි සුපත් වේවා සුපත් වේවා සුපත් වේවා.